කියන කාරණේ. මේකදී අපි තේරුම් ගන්න අවශ්‍යම කරන කොටස තියෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. විසුද්ධ භාවයට පත් වෙන නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණී කරගන්න සත්‍යයට පත් වෙන්න අවශ්‍ය කරන කාරණා හතක් තියෙනවා. අපි ඒකට සත්‍ය විසුද්ධිය කියලා කියනවා. මෙන්න මේ සත්‍ය විසුද්ධිය තෝරා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වරන් ඉච්චෙල්ල. මුලින්ම දැනගත යුතු කාරණා. මම හුඟක් විග්‍රහ සාහිත්‍යෝ තේරුම් ගන්න තියෙනවා එක එක සතරාති පට්ඨානිය වැඩිම ආදි වශයෙන් විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ කරනකොට මේක විග්‍රහ කර මූලික ධර්මයේ විග්‍රහ කරගත්තාට පස්සේ අපි කොයි ව්‍යාකාරයෙන් ගත්තත් ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් යථාර්ථයෙන් පූර්ණේ කරගෙන යනවනම් සීල විසුද්ධියෙන් කරන්නේ ඒකමයි. සීල විචාරිතේ පූර්ණේ කරනවා කිව්වත් සතර සති වට්ටාණේ පූර්ණේ කරනවා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ්‍යා කරනවා කිව්වත් සත්ත බොජ්ජංග ධර්ම පූර්ණේ කරනවා කිව්වත් මේ කොයි යකින් පෙන්නුවත් 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාගයි පෙන්වන්නේ. දැන් මේකදී අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සත්ත විසුද්ධි ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන 36 බෝධිපාක්ෂික ධර්මයේ වඩන ක්‍රමයක් තමයි සප්තවිසුද්ධි මාර්ගෙන් ගෙනියන ක්‍රමය. දැන් ඔය ක්‍රමයෙන්ම තමයි අනිත් ක්‍රම වලින් කිව්වත් ඔය හැම ක්‍රමයකින්ම විග්‍රහ කරනකොට සප්තවිසුද්ධි ක්‍රමය විග්‍රහ කරපියක ඕනනම් ත්‍රිවිධ සුචරිත ක්‍රමය විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානිය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත් විග්‍රහ යන්නේ ඔය රටාවටයි. එකක් විග්‍රහ කරගත්තාම මේ සෑම දෙයක්ම සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන්නේ. එන්න සත්බොජ්ජංග පූර්ණ වෙන්නේ ආදි වශයෙන් කොහොම කිව්වත් පූර්ණ වෙන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම තුලින්. විග්‍රහ කරගන්නට අපිට පේනවා එකින් එකට බෝධිපාක්ෂික ධර්මයන්ට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හෝ සතර සති වට්ටාන්ට හෝ අඩංගු වෙන්නේ නැහැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තීරෙන්නේ ආර්ය මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම් ඒක ත්‍රිවිධ සුචරිතය පූර්ණ කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර හරි වට්ටාණිය පූර්ණ කරන මාර්ගය වශයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන ආකාරයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. බොජ්ජංග භාවනා වශයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. කොයි ක්‍රමෙන් කළත් කරන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ගය වැඩෙන හැටි. ප්‍රති තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ තුලින් අපි දැනගන්න ඕනේ සීල විසුද්ධිය තෝරා ගන්න. දැන් අපි සමාදාන වෙන එකක් තියනවා නම් සමාදාන වෙන්නේ වත. වත විසුද්ධිය නෙමෙයි. යද වෙනකොට බොහෝ කොටම පටලවාගෙන තියෙන දෙයක්. දැන් පංච සීල වත, අටාංග සීල වත, නවාංග උපසත වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිව්වත් ඒ වගේම අපි ආජීව වස්තමක සීලය කියලා කිව්වත් ඔය කොයි ආකාරයෙන් කිව්වත් ගිහි පැවිදි දෙපාර්ශවයටම යම්කිසි වතක් පූර්ණේ කරනවා නම් යම් සමාදානං තං වතං කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත් හේන සීලං සංවරත් වී පිහිටීමක් ඇද්ද ඒ සීලයේකි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සංවරත් වී පිහිටීමක් නැත්නම් සීලයක් පහළ වෙන්නේ නැහැ. සංවරත්තේ පිහිටීමෙන්මයි සීලයක් පහළ වෙන්නේ. දැන් සංවරත්තේ කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා සීලයට ආධාරයක් දෙනවා. වත නැති අය සීලය පූර්ණ කරගෙන තියෙන බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක්වත් සමාදන් වුණේ නැහැ. නමුත් බණහල අවසාන වෙනකොට සෝතාපන්න වෙලා සෝතාපන්න කෙනාට අකණ්ඩ අචිද්‍ර අසබල අකල් මාස කියන කැඩෙන්නේ නැති හිඳුරු වෙන්නේ නැති ඒ වගේම දුබල වෙන්නේ නැති කාට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. වත කියන එක එහෙම නේද කැඩෙනවා. ඒකට හේතුව අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ධර්මයේ හේතුඵල වාදය. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කාට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද? ඒකත් අපි දකින්න ඕනේ. දැන් අපි සමාදාන වෙලා ඉන්න දෙයක් තියෙනවා නම් සමාදාන වෙලා ඉන්න දේ තුලින් අපිට යම්කිසි ආකාරයකින් හොඳ වෙර හෝදිසියෙන් ඉන්නකම් ඒ සමාදානිය කැඩෙන්නේ නැතුව බේරාගත්තේ. අපි මෙහෙම හිතන්නකෝ, අපි පොඩි උදාහරණයක් කරා. මම ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක්ගේ යම් හේතුවකින් අත කපනවා. මොහරි අසනීපයක් නිසා අත කපනවා. අපි අත කපන්නේ ඉස්සෙල්ලා එයාට කියනවා, අහවල් જાතිය බැරි වෙලාවත් අල්ලන්න එපා ඇති. මේ වගේ જાති අල්ලන්න එපා. දැන් අපිට ඔහොම අපි කවුරු හරි කියනවා, මොන මොනවද අල්ලන්න එපා. දැන් අපි මොනවා හරි જાති ටිකක් කියනවා. කොහේ ගියත්, කොහේදී දැක්කත් මෙන්න මේ જાති අල්ලන්න එපා. අර අත තියෙන තාකල්, අත් දෙක තියෙන තාකල් ලේමුණු මනුස්සයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඕනකමකුත් තියෙනවා නම්, පුරුද්දට හරි අහු වෙනවා නම්, අල්ලෙනවා නම්, එයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඒ කිව්ව જાති මතකේ තියා ඉන්න ඕනේ. අල්ලන්න නැතුව බේරිලා ඉන්න. එයාත් අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. යම් හේතුවකින් මිනිහගේ අත කපනවා. අත් දෙක කපලා සිද්ධ වුණා. දැන් අත් දෙක නැහැ. දැන් එයාට කියන්න ඕනද? අහවල් જાති එහෙම බැරිවත් අල්ලන්න එපා කිය. අවසියෙන් ඉදියත් එහෙම අහුවේයිද? අත් දෙක නැති කෙනා. කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මනා. එයා අවසියෙන් හිටියා, සිහියෙන් හිටියා. අල්ලන්න එපා කියන වචනේ කියන්නවත් ඕනේ නැද යා? ඕනකමක් නැහැ. මොකද අද්දෙක නැහැ. මොනව අල්ලන්නද? හොඳ අද්දෙක නැති බව එයා දන්නේ නැතුව ඉන්නවා. ඒත් අහුවේයිද? අද්දෙක නැති බව සිහි කර කර ඉන්නවා. ඒත් අහුවේයිද? කොහොමවත් අහුවෙන ක්‍රමයක් නැහැ. හැබැයි අද්දෙක තියෙන තාකල් එයාට හොඳ පරිසමක් කියා දෙන්න ඕනේ. හැමිලියෙම මනා සිහියෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැරදි ටික හිතෙන් කයින් වචනෙන් කරන්න එපා. එනං යාට එක හිත කය වචනේ උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට. ඒ උපකරණයක් වෙලා තියෙනකන් යාට සිද්ධ වෙනවා පරිසම් කරගන්න. වත පරිසම් කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා ඒ තුලින් යාට සිද්ධ වෙනවා අර වැරදි පැත්ත දුස්චර්ත පැත්ත නොකර ඉන්න. හොඳයි, හිත තුල ඒක වැද්ද ගැනීමට මූල ධර්මයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැමනවා. ඉතින් යාර වතකින් වැඩක් තියෙනවා. අර වතකින් කරන්න දෙයක් නැහැනේ. දුස්චරිතයට හේතුකාරක වන්නා වූ මානසිකත්වයක් යම් කෙනෙකුගේ නැති වුණා නම් ඊට පස්සේ යාර දුස්චරිතයන්ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනේ. පැනෙව්වත් නැතත් යාගින් ඒක සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව? යාගේ මානසිකත්වයේ තුල ඒ දුස්චරිතය හටගන්න තිබිච්ච හේතුව නැහැ. නැහ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැහැ. මේ ආර්ය මාර්ගය කියන්නේ ඔන්නේ දුස්චරිත හට ගැනීමට තියෙන හේතුව විදහාගෙන ක්‍රමයක්. වත කියන්නේ ඒ හේතුව බිඳින් නැතුව ඒක වැත්තකින් තියෙන හොඳ වෙර සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවි නොකර ඉන්න ක්‍රමයක්. දුස්චරිත නොකර ඉන්න. කෙරෙන්නේ ඉඳ තියෙනවා. මොකද හේතුව තියෙන නිසා. එන හැම වෙලේම මනස සිහියකින් ඉඳලා ඒ මොනවාවත් මම පානගත කරන්නේ, මං හොර මරවංචා කරන්නේ, මං සුරා සූදුරාජ කරන්නේ, මං බොරු කියන්නේ, මං කේලම් කියන්නේ, මං පරුස වදන කියන්නේ, මං ප්‍රලාප කියන්නේ, මං හොඳ සමාදාන වෙච්ච වදක ඉඳලා මේ ටික කරගෙන ඉන්නේ කියලා යට ඒක කරන්න වෙනවා. එයාගේ මානසිකත්වය සුද්ධ වුණා නම් යම් තවසක හරියාකාර ක්‍රමයක් තුලින් එයාට මං ප්‍රාණඝාත කරන්නේ, මං හොර මරවංචා කරන්නේ කියලා සමාදාන වෙන්න එකක් තියෙනවා අදිටු වෙලා. සමාදාන උනත් එකයි නැතත් එකයි එයාගෙන් කෙරෙන්න හේතුනේ. මොකද හිතේ හටගන්න දෙවිච්ච කාට හටගන්න දෙවිච්ච මුල කැපිලා මෙන්න මේක තියෙන අනුසය බිඳිනවා කියන හිත තුල මතුවෙලා නැහැ. ඒකට හේතුකාරයක් ආපුවා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම හේතුකාරයක් ආපු තැන මතුවෙන්න ඉඩ තියෙන නිසා මතුවෙන්න පුළුවන්. අන්නේ අර වතකාරසා කරගෙන බොහොම සිහියෙන් ඉඳ සිද්ධ වෙනවා ඒ කාලය තුල. යම් දසක අනුසය කියන අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත් මතුවෙන්න දෙවිච්ච හේතුව නැත්නම් රාගය නැමැති හේතුව හටගන්න දෙවිච්ච රාග මූලිය නැත්නම් ද්වේෂයට හේතුකාරකේ නැත්නම් මෝහයට හේතුකාරකේ නැත්නම් රාගය නිසා ද්වේෂය නිසා මෝහය නිසා යම්කිසි දුච්චරිතයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා. දැන් එයාගෙන් සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. මොකද අනුසේ විඳ හින්දා. අන්න අනුසේ විඳිනවා කියන්නේ යමක් ඇද්ද ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි. මේකේ වාසනාව තියෙන්නේ බෞද්ධ කියන පිරිසටයි. එනම් මේ බුදුදහම අහලා හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා තිබෙන ඖෂධයක් තියෙනවා. ඒ අනුසේ විඳින ඖෂධයක්. අන්නේ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයාටයි ඔය කියන වාසනාව හම්බ වෙන්නේ. ඔయిత පිටස්තර කිසිම සාසන කියන මාර්ගයක ඔය අනුසේ විඳින ඖෂධය නැහැ. ඒ අනුසේ විඳින ඖෂධය නැති නිසා කොයිතරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක් වතේ ඉඳලා හුරු පුරුදු කරගත්ත ගති ලක්ෂණය පහල කරගන්නවා මිසක් අර අනුසය විඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැතිනම් කොයි මොහොතක හරි කවදා හරි ආයිසරයක් අර අපි අදි මතක් කරගෙන තිවිච ආවර්ජනේ අමතක වෙච්ච ඉලාක මොහොතක හරි අරග කෙරෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්ට. ආර්යෝ කියලා කියන්නේ ඔය ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතුකාරකවන් මූල ධර්මයේ හිතෙන් බිඳිලා ගියායි. මාත්‍රයක් හරි බිඳුණා නම් එතන පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුණා. එතන පටන් ගන්නේ මේ මාත්‍රේ බිඳලා බිඳලා කෙලවර කරමු දාට අරිහත් වෙනවා. උන්වහන්සේගෙන් සියලු පව් වලදී තිබිච්ච අනුසය විදුණා. එහෙනම් ලෝභක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි සම්පූර්ණ. දැන් ලෝභක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුල මාර්ගයක් තියෙනවා මිස කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ. මෙයින් බැහැර දැනක ආර්ය විනයෙන් බැහැරව රාගක් සේවෙන්න, දේසක් සේවෙන්න, මෝහක් සේවෙන්න තවමකක් තියෙනවා කියලා මොනම තාරිකකට ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන්. අපේකෙත් තියෙනවා, අපේකෙත් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්වන්න බෑ. එහෙනම් ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතුඵල න්‍යායය තියෙන එකම ධර්මයේ බුද්ධ ධර්මය. මේක ඔප්පු කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් මේ සඳහා තියෙන හේතුඵල න්‍යාය නම් නියම ධර්ම හටාව දුන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක තමයි දහම් ඖෂධය කියන්නේ. ඒක බොහොම අතලොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ අතලොස්ස පැත්තකින් තියලා අපි හුඟාක් වැල් වටාම පස්සේ යනවා, හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ලැහැත් තියෙනවා, පිරිස් සූත්‍ර කටපාඩම් කරගන්න ලැහැත් තියෙනවා. ඔවා ඔක්කොම කටපාඩම් කරගත්තා හිටියන් ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා කියලා ඉස්සර. හැබැයි පෘථග්ජන කී තත් එක්කෝම නැති ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා හිටව බව ධර්මයේ හොඳට පැහැදිලි වෙනවා. ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන අර්ථවත් දැනගත්තා. පෘථග්ජන භාවයේ ඉක්ම ගිහිලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා. පිළිලා තියෙනවා. එහෙනම් කටපාඩම් කරගන්න එක, මතක් කරලා තියාගන්න එක, අර්ථවත්ලා තේරුම් අරන් පමණක් ඉඳීම. මේ කියන රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත අවශ්‍ය වෙන ධම්ම ඖෂධය එතන තිබිලා නැහැ. තිබිලා තියෙනවා. පරිහරණය කරලා නැහැ. අයි බෙහෙත් ගන්නලා බෙහෙත් ලියව පොතක් කරගෙන පොත කටපාඩම් කරගෙන ඔක්කොම කරගෙන තිනා බෙහෙත් හදන හැටි දන්නවා, කියන හැටි දන්නවා, කරන හැටි දන්නවා, බොන හැටි දන්නවා, ඔක්කොම පොතෙන් ඉගෙන ගත්තා. හැබැයි මොහොතක්වත් අපි බෙහෙත් හදලා පාවිච්චි කිරීමේ කාර්යයට වැසේ නැත්නම් අපේ ළිඩේ මාත්‍රයක්වත් හොඳ වෙන්නේ දෙයක් නැහැ. පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත් බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ගියත්, ත්‍රිපිටකේ අර්ථ ඔක්කොම දැනගෙන හිටියත්, ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුල මොහොතකින් හරි එතෙන්ට ආවෙ නැත්නම් ඒ ක්‍රමයේ තුලින් ඔර බේත් පෙවිලා නැහැ. ඔර බේත් හැදිලා නැහැ. මෙන්න මෙයාට කියන පද පරමයි. පදේ පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම දේ. ඉතින් ඒක තමයි කොයි පොතේ තියෙන්නේ? කොතන තියෙන්නේ? මොන සූත්‍රයේද ඔය කියා තියෙන්නේ? අපි පිළිගන්නේ නැහැ. මෙන්න ගන්නවා නිගමණයකට. එහෙනම් එයාට පද පරම වෙලා තියෙන්නේ මොළේ නෙමෙයි, බුද්ධිය නෙමෙයි, පදේ. අනේ පදේ පරම කරගත්ත කෙනාට කියනවා පද පරමය. පද පරමයට නිවන්. මේක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. පද නරකයි කියනවා නෙමෙයි. හැබැයි මොන පදේ හරි බුද්ධි ගෝචරව තේරුම් අරගෙන ඒකේ නිවන් මාර්ගය එලි දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්. ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටකේ ධර්මය හදාරන්න ඕනේ. හදාල්ලා බුද්ධි ගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධි ගෝචර කරගෙන දේශනා කරපුවාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාද කරනවා නෙමෙයි. අර පොඩි ලහාමඳුර ත්‍රිපිටකධාරී වෙලා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරන් වහන්සේලා කාලෙම ධර්ම දේශනා කරගෙන ඇවිදilla. මේ ගෞතම බුදුරන් වහන්සේ කාලේ ධර්ම දේශනා කරගෙන ඉඳලා හිටන් එයා උද්දාමයට පත් වෙලා හිටන් ගිහ බුදුරන් වහන්සේට කියා හිටියා. ස්වාමීනි මෙච්චර කාලෙක ඉඳලා මම ධර්ම දේශනා කරමින් ඉන්නේ. ඉතින් යන්න ඇරලා හිටන් බුදුරන් වහන්සේ තුච්ච පොට්ලේ යනවාද කියලා. තුච්ච පොට්ලේ කියලා කතා කළා. මොකද කිව්වේ? තමා තමාගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බණ කිය කියා ඉන්නා උඹ මේ වැඩේ කරගත්තේ නැන්නේ. මේ හැරේවත් ඕකෙන් අහ කියලා තමන්ගේ වැඩේ කරගන්න බලපන් කියලා අවවාදයක් කළා. දැන් මේක හරි වැදගත් අපිට. දැන් මෙන්න මේ වෙලාවේදී ඒ පොට්ල හාමුදුරන්ට එක සිද්ධියක් වුණා. දැන් තමන් ත්‍රිපිටකධාරී. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න කල්පනා කරනකොට තමන්ගේ ත්‍රිපිටකධාරීත්වය තමන්ට මදි වෙලා. එහෙනම් අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ සෝතාපන්න ඵලයට පත් වෙච්ච දැන් පටන්. නමුත් එතෙන්ට පත් වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕන නැන්නේ දෙන එයාට අවශ්‍යයි. කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුණා. කොච්චර ධර්මදේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුණා. ආචාර්යවරේ කම් වෙලා ආචාර්යවරේගේ උපදේශ පරිදි මාර්ගය වදා ගැනීමට ඵලම උපදේශ ගන්න. මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහ වෙන්න දෙයක් නැහැ. අලු ධර්මයේ සෝතාපන්නව තෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි එයාට සිද්ධ වුණේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ රජ ගුරුවරයෙක් වෙලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙයි. මෙයා නොයෙක් නොයෙක් කර්මස්ථාන ආචාර්යවරුලා ගියා. නමුත් මෙයාගෙන් බණ අහලා මෙයා ධර්මාසනෙ තියලා පැත්ත කියලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථාන ආචාර්යවරු. ඒගොල්ලෝ කියන අපි කොහොමද ඔබ වහන්සේට කර්මස්ථාන වෙන්නේ? අපි ඔබ වහන්සේට ගරු කළා, ධර්මදරයන් වහන්සේ නමක් හැටියට ගරු කළා, බණ අහලා තියෙන කෙනෙක්, ඔබ වහන්සේ ඒ දෙන සම්මත කරලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ අපි ළඟ දන ගස්වන්න අපි කැමති නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි කමන්නේ ගිහිලා වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නැහැ කියලා විදිහට ප්‍රතික්ෂේප කළා. අන්තිමට බොහෝම දුර පළාතක ගිහිල්ලා ආරංචියක් තියෙන හොඳ කර්මස්ථාන ආචාර්යවරයෙක් ඉන්නා කියලා බලන පුංචි හාමුදුරනවා. අවුරුදු 7-8 ගණනි බොහොම බලාපාල වශයෙන් හාමුදුරනවා හම්බ වුණා. හැබැයි වාන්නාකාරකමක් තිබුණේ නැහැ. ඇර ඕනේ කොහොමද නිවන් දකින්න. නිසා කැමැති වුණා. උන්වහන්සේලා ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානේ ගන්න. මේ උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ මොකද? මම කියන විදිහට අකුරක් නැර පිළිපදින්න පුළුවන් නම් ඔබ කර්ම ඔබට කර්මස්ථාන දෙන්න මම බාර ගන්නවා. හිතුවා කාරණා බාර ගන්න. ඔබ හිතුමතේ ඔබේ දැනීමෙන් ඔබේ හිතුමතේ යකලන කියොත් මං කියන එක වැත්තකින් තියෙන ඔබ හිත කැම දිහකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවසන් නම් මම කියන විදිහට ඒ කටයුතු කරන්න පුළුවන් නම් මම බාර ගන්න. ඉන් දන්නා බොරු කෙනෙක් නෙමෙයි. ඒ අනුව අහලා මාර්ගය වල ප්‍රතිඵල ලැබුවා ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්නේ දක්ෂ කර්මස්ථානාචාර්යවරු බව පැහැදිලි. මැරෙන්න කිව්වත් මම මැරෙනවා කියන එක කරනවා. මේ අදිෂ්ඨානය අරගෙන ඉලා කිව්වා ඔබ වහන්සේ කියන යමක් ඇත්නම් ඒ සියල්ලටම අවනතයි. මම ඒක පිළිගන්න මට කර්මස්ථාන දෙන්න. ඒ වගේ නම් හොඳට ඇඳ ගන්නකො. සිවුරේම හොඳට ඇඳගෙන පොරව ගන්නකො. පොරවා ගත්තා. ලොකු මඩවලක් පෙන්ල නම් කිව්වා අන්න අර මඩවලේ පස්ස බලන්න නැතුව මම කියන එක යන්න. යන්න ඉස්සරහට යන්න. දැන් ඒ කර්මස්ථානේ මොකද්ද මේ කරන්න හදන කියලාත් ඇහුවේ නැහැ. මේක කර්මස්ථානයක්ද මේ? මේක මාර්ගයක්. එහෙමත් කතා කරන්න ගියේ නැහැ. වෙන එකක් වෙච්චාම කිව්වේ කරනවා කියලා මඩවරිය ගියා. ධන වට්ටම ගියා. පස බලන්නේ නැහැ ඉතින් කෙලිම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බෙන්නේ නැහැ. ආපහු වෙන්න කියලා කියන්නේ නැහැ. යන්න කිව්වා මිසක් ඉතින් එන්න කිව්වා නැහැ ගියා දිගටම. ඉන වට්ටම ගියා තවත් යනවා. පපු වට්ටම ගියා තවත් යනවා. වෙන එකක් වෙච්චා. වැරෙන එකක් හරි යනවා. කරවටක් ගියා. බොහා අමාරුයි. දැන් කරවටක් මඩේ ඉරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි ගියොත් මැරෙනවා. මැරෙනොත් මැරිච්චා මම කියන කය යනවා කියලා යනකොට අන්න උන්වහන්සේ කියන ඇහුණා. ආ දැන් නවතින්න. හැරෙන්න ආපහු. හැරුණා. දැන් ගොඩට එන්න. ගොඩට ආවා. අනේ මම එකයි කිව්වේ දැන් කර්ම අපි ත්‍රිපිටකයේ බලන්න ගිහිල්ලා ඉතින් බැලුවොත් එහෙම ඕකේ සිද්ධිය නෑ, නිරුක්තිය නෑ. ත්‍රිපිටකේ ඊට පස්සේ මඩ හොයාගත්තාට පස්සේ භාවනාවක් දුන්නා කියලා තියෙනවා. ඒකෙන් රත් වුණා කියලා තියෙනවා. දැන් ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද ඒ කලේ. මේ ආර්ය විනය තුල කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචාරයේ දෙන්නේ නැහැ. ධර්මය හරිනම් මාර්ගය හරිනම් වැඩක් නැති දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නැහැ. දැන් අපි අහුවොත් එහෙම. ඔය රෙද්ද ඇඳගෙන ඉන්නකෝ කිව්වොත් එහෙම. කාට හරි කියනවා. ඉන් ඊට පස්සේ අපි පස්සේ කාලේ කරා මෙහෙම කිව්වා කියලා තිබුණොත්. ඉන් රෙද්ද ඇඳ ගන්න කිව්වේ කොහෙද කියලා තිබුණේ නැණි කිව්වොත් එහෙනම් ඒකත් අපිට කියලා දෙන්න ඕනේ. රෙද්ද ඉනේ ඇඳ ගන්න මිසක් වෙන කොහෙ ඇඳ ගන්න. ඉන් ඇඟට ඇඳ ගන්න මිසක් වෙන මොනටවත් අඳවලා ඉන්නේ. ඉන් ඒක කියලා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ දහම් දැනුවත්ව ඉන්න කාලේ තමයි මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ওই අවස්ථාව පහු කාලෙක නැති වෙලා ගියා. ඊට පස්සේ කියන්න සිද්ධ වෙනවා රෙද්ද ඉනේම ඇඳ ගන්න කියලා කියන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අදත් මතු වෙලා තියෙනවා. මේ නිරුක්ති මතු වෙලා තියෙන ඕන කාලේදී මතු වෙලා නැහැ. දැන් මඩවලේ කරවටක් ගිහිලා ආපහු එන්න කිව්වා මේකේ නිරුක්තිය මොකද්ද? මේකේ පෙනු දහම් අදහසක් එහෙම තිබුණාද? ඕක පොතේ නැති නිසාද විග්‍රහ කරන්න බැහැ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවට අපි එකක් දකිනවා. මේ මඩවලක් උපමා කරලා තියෙන්නේ කාමයට. කරවටක් කාම වඩේ ඉන්න මේ ලෝක සත්‍යෝ ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම වඩේ කරවටක් එල්ලයි මේ ලෝක සත්‍යෝ පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්නේ. දැන් පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මිනිස්සෙ තමයි බණ කියලා සුද්ධ කරලා ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයන් ගොඩට ගන්න දෙයක් නැහැ. අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා මිසක් සුද්ධ වෙච්ච කෙනෙක්ගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දෙයක් නෑ. පරපතේ රහිත වෙච්ච අනුගේ ආධාරයක් ඇතුව මාර්ගය දැනගත කියලා සමුතිවේ මාර්ගය කියලා දෙන්න දෙයක් නෑ. ඊටත් මෙහා ඉන්නවා නම් යම් කෙනෙක් පුතත්ජන භාවයෙන් ඉක්ම යන බලාපොරොත්තු වෙන. ආර්ය මාර්ගයට පත් වෙන බලාපොරොත්තු වෙන ඉන්නවා නම්. ඔය මූලික අවස්ථාව ඉන්නේ කරවටක් ආව වලේ ඉරිලා. ලසන රූපයක් දැක්කහම බලන්න නැතුව ඉන්න බෑ බලන් ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්න ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකන් ඉන්න බෑ අරන් ඉබලා බලන් ආසයි. රසයක් දැක්කහම ඉන්න බෑ. පහසක් මතක් වුණාම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ தත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් එයාට කියනවා කරවටක් කාම මැඩේට ඉන්න පුද්ගලයා. දැන් එන අපි ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න තියෙන උතන ඉඳලා. එයා මේක තමයි මේ කරවටක් යන්න ඉඩ ඇරි. ඉඩරලා මෙයාගේ අඩුපාඩුවක් වෙන්නා දුන්නා. දැන් ආපහු වෙන්න. දැන් එයා ආපහු ආවා. ආපහු ආවේ කොහොමද? කරවටක් මැඩේට ඉන්න පුද්ගලයාගේ කකුල් දෙක දිහේ තියෙන අඩියයි දෙකයි. උඩට එන පියවර තියෙනකොට. හැබැයි මලේ ගිහින් තියන දැන් බඹ ගානක් ඈතට. දැන් මෙයාට පුළුවන් කකුල දික් කරලා මඩ නැති එකපාර ගොඩ අරිය තියා. එහෙම පාදයක් අයිතිද මේ මිනිස්සයාට? නෑ මේ හාමුදුරුවන්. නෑ මේ අඩියයි දෙකයි අන්තිම ඈත කරලා තියන්න පුළුවන්. කකුල් දෙකේ දුර ප්‍රමාණය. මලේ ඉන්නකොට එචර තියා ගන්නත් බෑ. නිදහස් පොළවේ අඩි දෙකක් එකපාර උසර කකුල තියලා ඉස්සරහට ගියාට. කරවටක් මඩේරලා ඉන්න පුද්ගලයාට කොහොම ගොඩට එන්නේ? එහෙම අඩිය තියන්න බලයක්වත් නෑ. පුළුවන්කමක් නෑ. ඒ බොහොම උත්සාහ කරලා වීරිය කරලා හිනම් අඩි භාගයක් ඉතින් කකුල ඉස්සරහට අරගෙන තියලා අනික කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා මෙහෙමයි මුල දියෙන්න ඕන. එහෙනම් අඩිය තියන්නේ කොහෙද? අර කරවටක් මඩලා තියෙන එරිලා මඩේ ඉරිලා ඉන්න පුද්දලයාගේ ඉන්න තැන මඩගොඩේ ඉඳලා ගොඩ පැත්තට තියෙන මඩේ. මඩ පැත්තට තියෙන මඩේ කියොත් අපි ගැඹුරට ගිහිලා මැරෙනවා, හිර වෙලා ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ අඩි කාලයෙන් භාගෙන් ටික ටික අඩිය තියලා බොහොම උත්සාහයෙන් ඉස්සරහට ඉස්සරහට එන්න ඕන. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආව ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තිබ්බොත් පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක් මඩට යන්නේ නැහැ. හැබැයි අඩිය තිබ්බේ මඩ තමයි. එයා මොකද කරන්නේ? එකෙන් එකට ආවා. ටිකෙන් ටික වලට ආවා විදිහට. දැන් ඉතුරු විස්තරේ මෙයාට තේරුම් ගන්න නෝනක් තියෙනවා. මේ දන්නේ නැති පොඩි දෙයකින් වැහිලා හිටියි. එහෙනම් මෙයා බණ කියන්නේ කොහොමද? කෙලින්ම අරිහත්ත්වයට පත් වෙන බණ කියනවා. මෙන්න මෙච්චර කල් කරලා තිබිච්ච. සාමාන්‍ය මිනිහ බණ අහන්න ගියාම අරිහත්ත්වයට පත් වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩේ? ඔක කොහොම අතරින්ද? සියල්ලම අතරින්ද ඕනේ. එතකම මේ මාර්ගය වල දැන් ওই જાතිය බණ අදක් කියනවා. බණක් අහන්න ගියාම සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලිය කරන්නේ සෝවාන් වෙන්න පෙන්නන්න විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නේ අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලියේ ලක්ෂණයට පත් වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ. දැන් ඕ වගේ தත්ත්වෙට පෙන්නලා හිටන් බණ කියන සිද්ධාක අදක් තියෙනවා. අර පොට්ලහ හඳුරන්නේ ධර්මදේශනා කරපු ක්‍රමී. එහෙනම් ගොඩ පැත්තට තියෙන වල කිව්වේ දැඩි කාමයන්ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩු කරගන්න ඕන. එකපාරක් අඩු කරන්න බෑ. මහා කාමයකට වැහැලා ඉරෝ පුද්ගලයාට එකපාරකින් ගොඩ එන්න බෑ. නා පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ගොඩ එන්න ඕන. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාමියෝ ආදීනව සහිත බව. කාමියෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඇට සැකිලි වාගේ හරයක් නැති ඒවා. ගිනි ගොඩක් වාගේ. ඉතින් මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ. අනේ මටත් ඒ ගිනි ගොඩක් වැනි කාමයන් නිසා රාග ද්වේෂ මෝහ කිනියන් දැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇති වෙනවා. සසර ගමනේ පාපයන් කරගන්න සිද්ධ වෙනවා. ඒවා විපාකේ වන්න ගියොත් සතර පාපක තියලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩ එන්නද? කවදා නිදහස් වෙන්නද? මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම මේ බුද්ධිලාට ඕනකමක් ඇති වෙනවා. මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිනිගෙන දෙන ලෝකයේ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම් කොච්චර සාන්තද, කොච්චර ප්‍රණීතද, මං කොච්චර අනාථභාවයෙන් නිදහස් වෙනවද? ඒක කරගත්ත දවසක් මට ලැබුණොත් එදාට නේද මගේ සැනසීම හම් වෙන්නේ කියලා. මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේසා කාමයන්ගේ ආදීනව පිළිබඳව විස්තර කළ අහනකොට ඔය අදහස එනවා. හැබැයි කරවට බැහැලා ඉන්න තත්ත්වෙ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවත් මෙච්චර කාල අසුරු කරපු රූප රාගයෙන්, ශබ්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, පොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංචකාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් එයා මත් වෙන පැත්තට තර ගන්න. පංචකාමයේ අසුරු කරත් පංචකාමයේ මත් වෙන්නේ නැහැ. මත් වුණ පුද්ගලයාට ධර්මයේ පේන්නේ නැහැ. එයාට විශාල ප්‍රමාදයක් වෙනවා. එයාට ඒක අත්හැරලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා මජ්ජ වෙලාපත් වෙනවා. පමාද කියලා ප්‍රමාද වෙනවා, තාන කියලා අල්ල ගන්නවා. එහෙනම් මජ්ජ ප්‍රමාද තාන කියන දෙකට වැටලා ඉන්නේ. දැන් මොකද වෙලා ඉන්නේ? මොනවද වතුනේ? සුරාවෙන් සහ මීරේ මත් වෙලා. දැන් සුරා මොකද්ද, මීරේ මොකද්ද? දැන් මොකද මෙන්න මේවා තමයි නිරුක්ති දකින්න නැතුව අපි ලෝකේ අර බණ පොත් වලින් පෙන්ලා තිබෙන ආකාරයෙන් සුරාවයි මීරියයි විග්‍රහ කරන්න ගියාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. සාරකෝ ආදි වන්නාව දේවල් වල තියෙන මත්ෙනේ වල සීමා කර ගන්නවා. ඉතින් කියනවා පිට්ට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, පල්ලව සුරා, මේ ආදි වශයෙන් සුරා පහක් වෙන් කරනවා කියලා. ඔකට මේරා කියනවා කියලා, සුරා යම් තැනක මේරා එතන කියලා ඉතින් ඔයගි කියනවා. ලෞකික අර්ථ කියනවා. ඊට වඩා හරිය ගැඹුරු අර්ථයක් මේ තියෙන ශික්ෂාපදේ. සුරා කියලා කියන්නේ මොනවද? සරාගික බව. සුරා කියන්නේ සරාගය. මේරා කියන්නේ විහිරියාව. සරාගයෙන් මිහිරියාව ලැබෙන නිසා පංචකාම අත්හරින්න බෑ. රූපකාමයේ සරාගිකයි. හරි මිහිරියාවක් තියෙනවා. ශබ්දකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රසකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. පොට්ටබ්බකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමියෝ සරාගික නිසා මිහිරියාවින් යුත් නිසා ඔන්නේ පංචකාමයන්ට කියනවා සුරාමීරේ. ඔන්නේ සුරාමීරේ තියෙන තාකල් මේ පුතජන ලෝක සත්‍යය ඔකේ මත් වෙනවා. මත් වුණාට පස්සේ ලෝකේ අත්‍යන්ත බය ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නැහැ. ලෝකෝතර අත්‍යෙට හිත හිටින්න බයයි. ලෝකේ ඇසුරු කරන එකේම තාන කියලා අල්ල ගන්න. එනා ලෝක සත්‍යය මේ සතර ගමන සැරිසරන පුතජනය. සුරා පංචකාමී නැමැති සුරාවින් මිහිරියාවටපත් වෙලා ඒ පංචකාමී මත් වෙලා පංචකාමී ප්‍රමාද වෙමින් පංචකාමී වල්ලාගෙන ජීවත් වීමට කියනවා සුරා මීරේ මජ්ජ ප්‍රමාදට. පස්සෙන් සීඝාපදයෙන් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු ධම්මාර්ථයේ වැහිච්ච ධම්මාර්ථය ඕකයි. මෙන්න මේක තමයි සාසනික ධම්මාර්ථය. ලෞකික ධම්මාර්ථය මොකද්ද? මත් වෙන ප්‍රමාද වෙන දේවල් නේද? මත්පැන් වලින් මත් වෙන්න ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මත් වෙන්න ප්‍රමාද වෙන මත්පැන් වලින් වල කිම කියන සීමා කරගත ලෞකිකත්වයේ අර්ථයේ සීමා වෙනවා. ඉතින් අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි පංචකාමී නැමැති සුරාවින් මේරෙන් මත් වෙලා ප්‍රමාද වෙලා මේ පංචකාම ලෝකේ අල්ලගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඉක්මෙන්ට අපි මොකද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි, බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නුවේ කාකර විහිද විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වයේ කායිකත්වයේ සැමෙලි මසහනකාරීත්වයට ගෝචර වෙනවා, සාන්ත බව ප්‍රණීත බව දැක ගන්න පුළුවන් කමක් නැහැ ඔක ඉන්න එක. එහෙනම් මූලිකව බනහපුහාවි ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුර ඉන්නකම් මේ දාහේ එනවා. ඔය පංචකාමී වෙන් වෙලා ගියා නම් ඔය දාහේ මිදෙනවා. පංචකාමියා සමග දාහේ මිදිච්ච තැනක් හොයන්න බෑ. පංචකාමියත් එක්ක ගිනි හම්බ වෙනවා. පංචකාමයෙන් බැහැරලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අනේ නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමය. ගිනි කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕන. මේක තමයි කියන්නේ කර්මස්ථාන වන්දනේ ඉස්සෙල්ලා මේ කලප් ගුලප්පු වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව. පසුතලයේ දැනගන්න කියලා. ගිනි කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕන. පංචකාමත් එක්ක ගිනි තියෙනවා. ඊට පංචකාමයන්ට පත් වෙන බුද්ධිලා පංචකාමී මත් වෙනකොට ප්‍රමාද වෙනකොට අල්ලා ගන්නකොට පංචකාම භුක්තියට අවශ්‍ය කරන්නා වූ වස්තු කාමයක් ඇසුරු කරනවා. පංචකාම ක්ලේශ කාමීට වැටෙනවා. ක්ලේශ කාමී නිසා බුද්ධිලා වස්තු කාමීට වැටෙනවා. පංචකාමීට අවශ්‍ය කරන දේවල් උපකරණ රැස් කරන්න ගිහින් ලස්සනට මුලා වෙච්ච බුද්ධිලා ලස්සන නිසා මල් ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවා ගන්නවා, නුයි කාකානේ වස්තු කාමී රැස් කරනවා. ඒක මනවරන්නා වූ ශබ්දකාමීට කැමති කෙනා ඒ සංගීත වාණ්ඩ ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ලොකම වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා. ගන්ධකාමීට ඕන කෙනා සැන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගන්න දේවල්, ක්‍රීම් වර්ග ඔක්කොම අරගෙන ඒවා වස්තුකාම වශයෙන් රැස් කරනවා. රසකාමී මත් වෙච්ච කෙනා රසයේ දින්නේ මොන මොන જાති ආහාර දේවල් රැස් කරලා තියා ගන්නවා. හොඳ හොඳ රසවත් ආහාර වස්තුකාම. පහතර පංච ස්පර්ශකාමීට කැමති යම් දෙයක්ද ඇඳපුඩු කොට මිට යාන වාහන ආදී පතන්ගෙන සුවදෙන සුඛායික සුඛේ දෙන ඒවත් ඉස්ත්‍රි නම් පුරුෂය, පුරුෂය නම් ඉස්ත්‍රි ආදී වශයෙන් ඉස්ත්‍රි පුරුෂ වශයෙන් සම්බන්ධයක් මේ සියලුම දේවල් වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා. වතුගාමි අතර ගන්න බෑ ක්ලේශකාමී මත් වෙලා ඉන්න එක. එසහා ගින්නට තවත් පිදුරු දාගත්තා වාගේ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ. වස්තුකාමයන්ට අවශ්‍ය කරන දේවල් රැස් කරන්න ගිහිල්ලා. කාම වස්තු රැස් කරන්න ගිහිල්ලා. එයා මහා ගින්නක් දැල්වගෙන මහා දාහිරපත් වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිනි වැඩි වෙන්න හේතුව. එහෙනම් අපි ක්‍රමාක්‍රමයෙන් දැනගන්න ඕනේ ගිනි අඩු කරන්නේ මොනවද? කවදා හරි යමක් නිසා ගිනි හට ගන්නවා නම් ඒදී අපි ළඟ ඇසුරේ නැත්නම් ඒ හේතුවෙන් හට ගන්න ගින්න නිවුණා. අන්න නිවන් දකින්න හැටි. ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ. නම් ලෝක තත්ත්වය ගින්නක් නෙමෙයි ඔයාලා දකින්නේ සිසිලා. කවදා ලස්සන දෙයක් ගිනි කියලා දකින්නේ නැහැ. මනවලන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන ලස්සන රූපයක් තිබුණොත් මගේ වාසනාව සතර පින් කරලා තිබෙච්ච ඉඳලා මට මේක හම්බ වුණේ. මං කොච්චර වාසනාවන්තයෙක්ද කියේ සන්තෝෂේ නා මිස. අනේ මට ගිනි ගොඩක් අහු වුණා කියලා මේක දැවෙනවද? ඒක දැවෙන්නේ නැහැ. හොඳරේ මේ හොඳ මිහිරි නාදයක් තමන්ට සතු කර ගැනීමට අවශ්‍ය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍ය කරන සංගීත භාණ්ඩයක් මොනවා හරි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන විශේෂ රූප වාහිනී යන්ත්‍රයක්, ඇසට් රේඩියෝ යන්ත්‍රයක් උනා කමක් නැහැ. සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝෂයෙන් බදාගෙන ගෙනත් තියාගන්න වස්තුකාමී. ශබ්දකාමීට අවශ්‍ය කරන වස්තු රස කළා. හැබැයි එයා සන්තෝෂ වෙනවා මිසක් මට කොච්චර වාසනාවද, මගේ පෙර පිනක්ද, මට මේවා හම්බ වෙනවා, උද්දාමී වී සතුට වෙනවා මිසක්. එයා දකින්නවාද මේ වස්තුකාම වස්තු කාම වස්තු ගිනි කියලා? එයා දකින්නේ. ඒ වගේම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍ය කරන සුවඳ මලක් මොනවා හරි කමක් නැහැ. හම්බ වුණාම මගේ හරි වාසනාවක්. මම පින් කරලා තියෙනවා. සංසාරේ පින් කරලා තියෙන මේවා ලැබින්නේ. එහෙනම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයෝද? මෙහෙම කිය කිය සතුටු වෙනවා මිසක්. එයා කවදාවත් දැකලා නැහැ මට සුවඳ දෙන ගිනි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා. එයාගේ ගින්නක් දැකලා නැහැ. ඒ වගේම හොඳ රසවත් දේවල්. මගේ වාසනාවට සසරක් දන් දීලා දීපු වාසනාවට තමයි මේ හම්බෙන්නේ කියලා. බොහෝම උද්දාමයේ රසවත් දේවල් වැඩියෙන් හම්බෙනවා නම් මම භවෝග සම්පත් තියෙනවා, මට හිතුව පැතුව සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා කියලා සන්තෝෂයෙන් ඒව අරගෙන සතුටු වෙනවා මිසක්. එයා ඒ වස්තුකාමීට අයිති ඒ කාම වස්තු ගිනි දෙන දේවල් කියලා දැකලා නැහැ. මට ගිනි ගොඩාක් හම්බෙනවා කියලා එහෙම හිතන ගතියක් නැහැ. එනවා එයා සිසිලක් හැටියට ගන්න. හොඳ ස්පර්ශය දෙන, හොඳ පහස දෙන, සුඛාස්වාදී දෙන යම් යම් භාණ්ඩ හම්බ වුණා නම්, ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ හම්බ වුණා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාව පහළ වෙච්ච හැටියට හිතනවා මිසක් එයා පොඩ්ඩක්වත් දැකලා නැහැ ඒවෙන් ගිනි හට ගන්නවා කියලා. ඒවා ගිනි වස්තු බව දැකලා නැහැ, ඒවා සිසිල් වස්තු කියලා දකින්න. ඒවා සුව වස්තු හැටියට දකින්නවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා අනාරියෙකුට කවදාවත් දුක්ඛාරය සත්‍ය දකින්න බෑ. එහෙනම් මොනවද දකින්නේ? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණයේ දුකයි ආදී වශයෙන් අපි ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් අපි ඕක දැකලා ඒවා දුකයි කියලා කියනවා. එහෙනම් ජරාවට පත් වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයට පත් වෙන එක දුකයි කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිසරේ කියනවා ආර්යෝ හැරින්ද දුක්ඛාරය සත්‍ය කාටවත් දකින්න බෑ කියලා. ඉන් කියහකවන්නේ දුක්ඛාරය සත්‍ය උඹලා ආර්යෝ දන්නේ කියලා කිව්වොත් එහෙනම් අපි බෞද්ධයෙකුට, අබෞද්ධයෙක් එහෙම. ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඒ කියන්නේ උඹර ජරාව ගෑනු විතරයි උඹ දුක කියලා දන්නේ. අපි ජරාව ගෑනු අපිට දුක වැටෙන්නේ නැහැ කියලා උඹ හිතේ. එහුවොත් මොකක් කියන්නේ? දැන් උඹට වැහැරනොත් උඹේ කොන්දක දුන්නොත් උඹේ ඇස් පේන්නේ නැතුව ගියෝ කන් ඇහෙද්දී දුකයි කියලා උඹලා දකින්නවා කියලා උඹලා උද්දාම වෙනවා. අපි විතරයි දුකාර හතිය දකින්න අපි දකින්න කියලා. යකෝ අපේ ඇස් කන්ද වුණා අපිට දුක නැද්ද? අපේ කොන්ද උඳු වුණා අපේ ඇඟ වැහැරනොත් අපිට දුක දැනෙන්නේ නැද්ද? අපිට සැපයි කියලා හිතා ගන්නවද උඹලා? එහුවොත් මොනවා කියන්නේ? අපේ තර්කේ හරියද එතකොට? බෞද්ධයෝ විතරයි දුකාර හතිය දකින්නේ, අබෞද්ධයින්ට අන්‍යාගමිකයින්ට දුකාර හතිය දකින්න බෑ කියලා අපි මූල නිගමනයක පිහිටලා ඉන් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා දුක විග්‍රහ කරනවා. අර මිනිස්සේ බැරිලා හරි ඇහුවොත් එහෙම. යම වැහැරෙනකොට උඹලා විතරක් අපිට වැහැරෙනකොට අපි සපයි කියලා හිතා ඉන්නවා. අපිට යන්න දෙන්න බැයි නා, නැගිලා ගන්න බැයි නා. උඹලා විතර දෙක දුක කියලා තේන්නේ නැහුවොත් එහෙම. ඔක අපිට තේන්නේ නැද හොත් අපි මොනවා කියන්නේ? මොන හේතු වලින් ඔප්පු කරන්නේ? මොට වෙන්නේ වෙනවානේ අපිට. එන අන්න දකින්න ඇති දෙයක් තියෙනවා අපි අන්න ඉස්සෙල්ලා කිව්ව ජාතියේ. පංචකාම සම්පත්තියේ සැපයි කියලා දකින්නවා මිසක් ඒක දුකයි කියලා දකින්න මාර්ගයක් තියෙන ආර්යයන්ට. හැබැයි උඩින් මත්යෙන් බැලුවම කාටවත් හිතෙන්නේ නැහැ කොහොමද පංචකාම සම්පත් දුක වෙන්නේ. එහෙම දකින්න ශක්තියක් ඉසෙල්ලා නැහැ. අන්න ධම්මාල යථාර්ථය වැටහිලා තිබුණා නම් අන්න ඉතින්දි දැනගන්නවා ඒක දුක වෙන්නේ කොහොමද. මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කරලා නිවන් දකින්න බැහැ මෙන්න මේ මූල ධර්මයේ දැනගන්න එක. නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පළමු දකින්න ඕනේ. දුක දකින්නවා කියලා අපි දකින්නේ නැතේ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක. ඒ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක දැකලා නිවන් දකින්නවා නම් එහෙම ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. මොකද බුදුරන් වහන්සේම දේශනා කරනවා දුක්ඛාර සත්‍ය යම් කෙනෙක් දැක්කා නම් ඔහු දුක්ඛ සමුදාර සත්‍යය දකි දුක්ඛ නිරෝධාර සත්‍යය දකි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍යය දකි. ඒ දුක්ඛාර සත්‍ය දැකන හොඳට වැඩි. අනිත් තුනක් දකින්න. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්ලා තියෙනවා. එහෙමනම් අර මහලු වෙන එක, වයසට යන එක, ලිද හැදෙන එක, නැගිලා ගන්න බැරි වෙන එක, දුකයි කියන එක නම් ওই දුක්ඛාර සත්‍ය කියන්නේ. අබුද්ධෝත්පාද කාලේ තෝක දැක්කත් නම් යන්නේ වඳකින් දෙමෙ පොඩ්ඩක්. ඒක දුකයි කියලා දැකන නම් එයාට දුකට හේතුව වැටහිලා තියෙනවා, දුක නිරෝධය වැටහිලා තියෙනවා, දුක නිරෝධ මාර්ගය වැටහිලා තියෙනවා. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ. ඒක දුක නම්, ඕක නම් දුක්ඛාරය සත්‍ය කියන්නේ. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ. මොකද මේක හේතුඵල නියමයක් තියෙනවා. ධර්මයේ වහා බලන්න, විනයේ වහා බලන්න. සැසඳ දෙනවා නම් ගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරේ හතර මහා ප්‍රදේශයක් පෙන්නලා තියෙනවා ඒකයි. දැන් වහා බලනවා අපි. විනේට බහ බලනවා. දැන් බලනකොට මේ පේන්නේ ලස්සනට සැසඳෙන්නේ නැහැ කියේ. මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මේ ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය කියා ඉන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් ආච්චියාදා කියමුකෝ. දැන් දුවට දරුවෙක් හම්බෙලා. එකෝ පුතාගේ නෝනාට දරුවෙක් හම්බෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? ඉරි සත්‍යය බලන්න බෑ බං ආසාවි. බෝල ගෙඩියවයි කොල්ලා. මර දැක්කම ආසාවිද? ආ ජාතිය දුකයි කිව්ව කෙනා කියන්නේ නැද්ද ඔබ? තමන්ගේ ලේලිට හරි තමන්ගේ දුවට හරි දරුවෙක් හම්බෙලා ඉන්නකොට හොඳ බෝල ගෙඩියවයි කොල්ලෙක් ලස්සන එකෙක් හැම හම්බෙලා ඉන්නවා කිව්වා. ඒ දිල සන්තෝෂලා කියන්නේ කොහොම? අනේ වන් දුක් ගොඩක් හම්බෙලා කියනවාද ඒ දිල? කියයි වැටහෙයි. ඒක දුක දැකලා නැහැ. එතකොට කොහොමද යා දකින්න? එතකොට දුක දැක්කේ කොහෙද? කොහොම දුකාරේ හැටි දැකලා? යා ජාතිය සපයි කියලා පිනිපිනි දකින්නවා. ආසනේ කේන් මැරිලා. කොහෙද ගියේ කියලා හොයන්නට කාතර කියන තැනින් හරි ගමන් නැහැ. කවුරු හරි ඉබන් ශක්තියක් තියෙන කෙනකින්, গুপ্ত ශක්තියක් තියෙන කෙනකින් හරි ගමන් නැහැ. ගිහිල්ලා අහලා හොයලා බලනකොට අන්න දිව්‍ය ලෝකයේ පිළිදලු. දැන් හරි සන්තෝෂයි. අපය ගිහින් කිව්වොත් එහෙම තිරිසන් ලෝක කිව්වොත් එහෙම දුකයි. දැන් යා ಜಾති දුක දැකන ඉතින් අනේ අපෝච්චි වලමුකෝ. දිව්‍ය ලෝකේ උපන්න නිවරෙන්නේ නැතු. එහෙම කියනවා. නෑ සන්තෝෂ වෙනවා. ප්‍රේතීක වෙලා ඉන්නවලු. පිනක් කරලා දිව්‍ය ලෝකේ යවන්න බැයි. පුළුවන් නම් එහෙම. හරි සන්තෝෂයි දිව්‍ය ලෝකේ කියලා. එහෙනම් අපි දැන් මෙතන ඔක්කොම ಜಾති දුකයි කියලා දැකලා තියනවාද? තිරිසන් ಜಾති දුකයි කියන්න පුළුවන්. ප්‍රේතය කියලා උපන්නා ප්‍රේත ජාති දුකයි. අපාය ගියොත් අපාය අපාගත ජාති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුණොත් බ්‍රාහ්මීයෙක් වුණොත් එහෙම දුකර ගියා කියලා අපි පිළිගන්නවා. එහෙනම් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් හිතර මොනවද මේ අපිට පෙන්වලා තියෙන්නේ? ජාතිය දුකයි කිව්වොත්. අපි කවදද දැන් ඕකේ තත්ත්වෙන් ඉක්ම ගිහිලා ඕක පිළිගන්නද? එහෙනම් මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද? එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අරණ්‍යයක වැඩ ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිත් ගන්න ස්වාමීනි ඔබ වහන්සේලා මේ අරණ්‍ය වලට එලා මේ කැලෑවල හුදකලාව පාළු දිවියක් ගත කරමින් ඉන්නේ ඇයි මොනවද දැකලාද? මනසුවේ අදැකලාද ඉන්නේ? මේ ලෝකේ ඔක්කොම දුකයිනේ. මේ ලෝකේ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීරිය කරන්නේ මේ විදිහට හුදකලා විවේකී ජීවිතයක් ගත කරන්නේ. මේ මහානව හුදුම මහණෙක්. පෙනිපෙනී තියෙන සැපට දුකයි කියන එක මොකද්ද? මේක 아무තු જાතිය වණක් කියලා යන්න ගියා. මේ ඔක්කොම දුකයි කියනවා. මේ පෙනිපෙනී සැප තියෙනවා. සැප පෙනිපෙනී තියෙද්දි මේක දුකයි කියලා කියන්නේ මේ මොඩියා කවුද කියලා යන්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. ආරංචිල භික්ෂුවර එන්න කියන්න කිව්වා. මානේ මේ මනුස්සයා ප්‍රශ්නයක් අහන්න ඔබ කොහොමද විසඳුවේ? ස්වාමීනි මේ ලෝකෙම දුකයි කියලා මම කිව්වා. ඒ මනුස්සයා මොකද කිව්වේ? පෙනිපෙනී තියෙන සැප පෙනිපෙනී තියෙද්දි මේ ලෝකෙ දුකයි කියන මෝඩයා කවුද කියලා යන්න ගියා. මේ බුදුරජාණන් වහන්සේ අහනවා. ඇයි මෝඩය එහෙම කිව්වේ? කවුද උඹට එහෙම බණ කියා තියෙන්නේ? මම දේශනා කරලා තියනවාද මේ ලෝකෙ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණ කිව්වේ? ඉතින් මහානේ මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ සැරිසරනවද ඇලිනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම මధుර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්‍යය මේක සැරිසරන්නේ ඇලින්නේ? හතර හොඳයි කියන්නේ. නැත්නම් කියනවාද? මේක යම්කිසි ආදීනවයක් තිබිලා මේක හැඟවිච්ච ආදීනවය ඇතිලා මේක එලිවැසෙවි නැත්නම් මේ සත්‍යය මිදෙනවද? එහෙනම් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මතුවලා තියෙනා ලෝක සත්‍යය ඔකට ඇලිනවා. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියයි මధుරයි. ඒ ප්‍රිය මధుර දේ ඇසුරු කරන්න ගිහිලා දුකට වැටෙනවා. අන්න ඒක හැඟවිච්ච ආදීනව. හැඟවිච්ච ආදීනවේ වතු කරගන්න ඕන. එතකොට මතුවලා තිබෙනා වූ අර මායාසහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවේ ආයි යටපත් කරන්න බෑ. ප්‍රමාවකසින් පෙන්නනවා. මත්පැන් බීමට හිසි වෙච්ච මිනිසෙකුට කැමති මිනිසෙකුට ඒ හිසි කරන සුවඳත් රසයත් ඒ මත් ස්වභාවයත් ඇති කරන මත්පැන් වීදුරුවක් දීලා හරි සන්තෝෂයෙන් ඉන්නකොට කියනවා කැමති නම් බොන්න. හැබැයි ඔකට වහදාලා. දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. විවාහම වෙරි වෙන එකත් හරි. මත් වෙන එකත් හරි. හැබැයි මරණය හෝ මරණය සමාන දුක් වෙනපත් වෙන්න පුළුවන් මේ වහ ගැවුනහම. ඒක දිනවා වහ. වහා කරලා බොන්න විදියකුත් දැන් බොනවා. වහදාලා තියෙන බව දන්නවා නම් කොච්චර ප්‍රිය වුණත් අර මත්පැන් ටික බොන්නේ නැහැ. මොකද ආස්වාදයේ එක ගුණයක් නම් ආදීනවේ දහස් ගුණයක්. එයා දකින්න කාට? එන ආස්වාදයේ හැටියට දකින්න. ආදීනවේ හැටියට දකින්න. අන්න එදාට නිසරණේ හැටියට දකින්න. එන බුදුරණන් හදේ දේශනා කරව ධර්ම. ආස්වාදී නෑ කියලා අමුතු බණ කියන්න ගියම මේ ප්‍රශ්නේ පිට. දැන් මේ නිසා අද වෙනකොට කියනවා. බුදුදහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා හිතන් මේ වගේ අං අඩුවක් ගහන්න යනවා. අන්‍යාගමික මේක කියනවා. බුදුදහම කියන්නේ ලෝකෙට දුක පෙන්වන එකක්. මෙහෙම කියන්න යනවා. අන්න බුදුබණ පටහැනි කරලා බුදුබණ විරුද්ධ කරලා කතා කරන්න ගියායේ කරලා තියෙන අවෙල්. මේකෙන් ලෝකෙට මතුවලා තියෙන අදහස. මේ සියල්ල දුකයි කියලා කියන්න පටන්ගෙන තියෙනවා බොහෝ කොට. මෙන්න මේ නිසාම අර පහර කණ්ඩ වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලින්නත් වෙලා තියෙනවා. ඉතින් කවුරු දේශනා කරපු එකක්ද දේශනා කළේ කියලා බුදුරණන් වහන්සේ වහන කවුද මොඩිය සියල්ල දුකයි කියලා කිව්වේ? සියල්ල දුක නම් ලෝක සත්‍යය ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් මේ ලෝක සත්‍යය ඇලෙනවද? එහෙනම් බුදුරණන් වහන්සේ මේ ලෝක සත්‍යය රැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නනවා. යථාර්ථයේ මතු කරගන්න සත්‍යය පෙන්නනවා. දැන් පේන්න තියෙන දේ පේන්න තියෙන ආකාරය හරියට පේන්න. දැන් මේ ටික අපි දැක්කේ නැතුව. අපි දුක කොහෙද තියෙන්නේ කියලා දැක්කේත් නැහැ. සියල්ල දුකයි කිව්වහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නැහැ දැන්. බුද්ධිය මෙහෙයවලා නැහැ. කියන්නන් වාලි කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියන. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන මේ වචනේ අරගෙන ඇයි කියා තියන්නේ? සියලු සංඛාරිය දුකයි කියන්නේ නැද්ද? දැන් අහනවා. මොකද සියලු දුක නැහැ කියලා බුදුරණන් අහති දේශනා කළා නැහැ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියලා නැද්ද? දැන් ආපහු මම දෙන උත්තර. අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා. කොහො නිරුක්ති තෝරලා. කොහො වෙලදහමේ අර වෙලදහමේ වාක්‍යයේ නිරුක්තිය. සංඛාර තෝරලා කො. මොනවාද සංඛාර කියා? තෝරලා නැහැ. දැන් මේ ටික මේ පසුතලයේ දෙන්න වෙනවා මේ බණ කියන්නේ ඉස්සෙල්ලා. කර්මස්ථානයේ දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා. මේ පසුතලයේ හදන්න වෙනවා. එහෙනම් අපි කොහොම මොනවද කරන්නේ? කොහෙද දුක දකින්නත කොහෙද ඉන් එහාට යන්නේ? දුක වෙන් කරගන්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මඟ දන්නේ නැතුව මොකද වළන්නේ? අනේ තේරුම් ගන්න ඕනේ. දැන් මේ ටික අපි ඉස්සෙල්ලා හොතර දකින්න ඕනේ. සංඛාර කියන්නේ මොනවද? දැන් සංඛාර කියනකොට දැන් අද හිතා ඉන්නේ මේ ලෝකේ හැමතැනම තියෙන සංඛාර. දැන් හිතනවා මේ විදියට මේ ලෝකේ හැමතැනම සංකාරණ බුදුරන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනේ සංකාරස්කන්ධය කියන ඉවරයි ඒකස්කන්ධය පුළුවන් ලෝකෙ පෙන්නන අනේ ධර්මයේ දාලා වර නැහැටි දැන් වාහ හිටින්න ඕනේ හරියට එහෙනම් නැහ පංචස්කන්ධයක් වෙන කරන්න ඕනේ නැහැ ලෝකෙ කියේ මේ ලෝකෙම තියෙන සංකාර කියවා මේ ලෝකෙ